පාර්ලිමේන්තු ස්ථාවරණියක 52/6 වාර්තා පිළිගැන්වීම කරු පළාත් සභා පළපාල නමැති
කරුණීය කතානායකතුමනි, පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන නැමැති පනත් කැටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒ වගේම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සංශෝධන නැමැති පනත් කැටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා අංක දෙක වශයෙන්
දෙවැනි වර කියවීම කවදාද?
හෙට දිනේ. ගරු මන්ත්‍රීතුමා, ඉදිරිපත් කරන මන්ත්‍රීතුමා, මේ පිළිබඳ මම සඳහන් කරනවා නම් අවස්ථාව
ගරු නියෝජක කතානායකතුමනි, විශේෂයෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ විශේෂ විධාන පනත් කැටුම්පත සංශෝධනය සම්බන්ධයෙන්, තරුණ නියෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වාර්තාව සම්බන්ධයෙන් 25% තරුණයන්ගේ නියෝජනයට අදාළව ඒ කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පුද්ගලික පනත් කැටුම්පත ඉදිරිපත් කිරීමට අදාළව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට. මොකද හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ තිබ්බ අපේ රටේ ඒ තරුණ නියෝජනය තුළ පාර්ලිමේන්තුවට ආපු කැබිනට් ඇමතිවරු පත්වෙච්ච ප්‍රතිපාදනයක් 2017 අවාසනාවන්ත ලෙස ගිලිහිලා තිබ්බා. ඒ එකී පනත දශක ගානාවක් ඉදිරියට ආවට පස්සේ ඒ ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හිටියට පහුගිය කාලයේ ගිලිහිච්ච ඒ ප්‍රතිපාදනය නැවත සක්‍රිය කරන්න මං හිතන්නේ පුද්ගලික පනත් කැටුම්පතක් තුළ සක්‍රිය කරන්න ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කාගෙවත් එකට විරුද්ධත්වයක් නැහැ. අපිට ඔක්කොම එකහු වෙලා මේ තරුණ නියෝජනය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අපිට අදාළ තත්ත්වය සංශෝධනය කරන්න
ගරු මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරන අවස්ථාවදී
මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට. එකී 125ක තරුණයන්ට, අවුරුදු 35කට අඩු තරුණයන්ට ඒ අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
ගරු නියෝජ කතානායකතුමනි, මෙතුමාගේ මේ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කරන්න මාස 6කට කලින් ඕ යෝජනාව ඉම්තියාස් බාකිර ඇමතිතුමා ගෙනාවා. ඒක පස්සට දාලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයෙන් මම කනගාටු වෙනවා. ඒක පස්සට දාලා මේ නොවැම්බර් මාසේ ඉදිරිපත් කරපු මෙතුමාගේ යෝජනාව ඉස්සරහට ගත්තා. ඉතාමත් නින්දිත ක්‍රියාවක්.
I rise to a point of order.
No,
you are totally misleading the house. You are unaware of what is happening. Leader of the organizer. මෝඩකම ප්‍රදර්ශනය කිරීම විතරයි වෙන්නේ. මෝඩකම තමයි ප්‍රදර්ශනය කරන්නේ. මම පෙන්නන්නම් මෝඩකම තමයි ප්‍රදර්ශනය කරන්නේ. මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ. හැමදාම ඔය ගරු නියෝජ කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්දව
කාරණේ දන්නේ නැතුව කතා කරන්නේ.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන මං කියන දේ අහන්න ඉස්සර වෙලා. ගරු මන්ත්‍රීතුමා, 12th මන්ත්‍රීතුමා ඉදිරිපත් කරේ එතුමාගේ පළවෙනි වාර්තාව. දැන් ඊළඟට තියෙනවා ස්ථාවර නියෝග 52/6 ගරු පළාත් පාලන අමතුමා වාර්තාව ඉදිරිපත් කිරීම.
කතානායකතුමනි, මට දෙන්න වෙලාවක්. මම තමයි ඉදිරිපත් කරේ. මේ ගරු කතානායක උපකතානායකතුමනි, මේකේ එකක් බකිර්මා කර ඇමතිතුමා, මන්ත්‍රීතුමා එතුමා මෙතන නැහැ. දෙවැනි එක අපේ 12th මන්ත්‍රීතුමා. මේක බලන්නේවත් නැතුව නිකන් මෝඩ
ප්‍රකාශ කරනවා.
ඒකයි කිව්වේ මෝඩ ප්‍රකාශය කියලා. මේක බලන්නේ නැතුව මෝඩ ප්‍රකාශ කරනවා. You are irresponsible. In your utterances, you are irresponsible.
කිරියල මැතුමා.
නිකන්
ඉන්දියා බෝඩ් එක මම මේක බාස් සති ගානකට කලින් ඔබතුමාට ඉදිරිපත් කිරුවා ඉස්සෙල්ලාම
දැන් කරු කියලමැතුමයි ඊළඟට දෙවෙනි අංක යටතේ ඒක තමයි තියෙන්නේ
නමුත් බාස් 6කට කලින් ඉදිරිපත් කරපු යෝජනාව ඉස්සෙල්ලෙන්න බෑ ඒකම දෙවෙනියට එන්නේ
නෑ මේ නීත්‍යානුකූල මේ දේවල්
සිදු වෙන්නේ මේවා ඔක්කොම තක්කඩි වැඩ ලැජ්ජ නැතුව
ඔව් කරු මැතුමා
සාමාන්‍යයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දැම්මයින් පස්සේ සෑහෙන කාලයක් ගන්නවා. ගිය ආණ්ඩුව කාලේ මම ඉරිදා උදේට දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කරන පනතක් දැම්මා. ඒක ඒ අවුරුදු පහේම ගත්තේ නැහැ. දැන් මේ පනත හොඳයි. අපි ප්‍රතිපත්ති මේ වාසිය එකඟයි. හැබැයි ඡන්දේ කල් දාපු වෙලාවේ ගිය අවුරුද්දේ ගණන් ලෝක කරන්න තිබ්බා. දැන් මැතිවරණය ප්‍රකාශනපත් කළ දින වෙලාවේ මේ වගේ එන්නේ ඡන්ද කල් අපි ඒකටයි විරුද්ධ. අපි ඒකටයි විරුද්ධ.
අපි න්‍යායපත්‍රයන් උ කටයුතු කරමු. නලින් බණ්ඩාර මහත්මයා මොකද ඔබ තුමා ගැටලුව
ස්ථාවර නියෝගානුව අපිට බොහොම පැහැදිලි
මොකද ස්ථාවර නියෝගේ
ඊයේ ඡන්ද කල් දාන්න ගාන මේ
නෑ මේකට
ඡන්දවලට බය දෙගොල්ලත් මම ආපත්
හරි බොහොම ස්තුති පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 6 8 දේ පළාත් මාල ආයතන වාර්තාව ඉදිරිපත් කිරීම පළාත් සභා පළාත්පාල මහත්මයා
මේක තිබ්බොත්
අංක 2 ඉදිරිපත් කරා දෙවනි වර කියවීම කවදාද
ප්‍රතිනේ ගරුක නියෝජ කතානායකතුමනි මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී කෙනෙක් යෝජනාවක් ගෙනාම පහුවදාට එහෙම වෙන්නේ නැහැ අපිම සකස් කළා තිබෙන ස්ථාවර නියෝග අනුව විශාල රවුමක් ගිහිල්ලා එය එන්නේ ඉතින් මේක නොදැනුණත්කමට සමහර අය ඇති නමුත් ඒ අනුව තමයි බාකිර්මාකර ඇමතුමාට මම මුලින්ම දුරකථනයෙන් කතා කරා මාස දෙකකට ඉස්සෙල්ලා ඊට පස්සේ දොළවත් මන්ත්‍රීතුමාගේ මේ දෙකම තමයි ඒ නියමිත ක්‍රමය අනුගමනය කරලා පාර්ලිමේන්තුවේ අද දින ඉදිරිපත් කරන්නේ පළවෙනි දිනේ හැටියට
පාර්ලිමේන්තුවේ
අංක
පහ කාරක සභා වාර්තා පිළිගැන්වීම ගරු විජේදාස රාජපක්ෂ
Honorable Deputy Speaker, I present the report of the Ministerial Consultative Committee on Justice, Prison Affairs and Constitutional Reforms on Recovery of Possession of Premises Given on Lease Bill, which was referred to the committee. Copies of the papers have been provided to the Honorable Members. I am presenting the bill today itself, Honorable Deputy Speaker.
Hari Bhavan Sir. Hangaya Mahajana Pesa Piliganima Garu Anuradha Jayarath Metuma. ගරු ඉමල් වීරවංශ මහත්මයා
ගරු නියෝජ කතානායකතුමනි
කියනවා ගරු
ගරු නියෝජ කතානායකතුමනි ගරු අධ්‍යාපන ඇමතුමා මෙතන ඉන්න නිසා මම එතුමාගෙන් මතු කරන්න කැමතියි 2021 උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච දූදරුවන්ට කලින් පවත්වගෙන ආපු අර පොලී රහිත නයෝජනා ක්‍රමය ගැසට් කරලා නැහැ.
ගරු මන්ත්‍රීතුමා අපි දැන් ප්‍රධාන වැඩකටයුතු අවසන් කළ ඊළඟ පියවරට යමු.
ඒ නිසා කරුණාකරලා ගරු අධ්‍යාපන ඇමතුමනි මේ දරුවන්ගේ මේ පොලී රහිත නයෝජනා ක්‍රමයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා ඒක නොවීම නිසා ගොඩක් දරුවන් ඉතාම අසහනයට පාත්‍ර වෙලා ඉන්නවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව අපි මීට පෙර අවස්ථාවේදී අවධානය යොමු කළා. ලංකා බැංකුව මගින් අර පොලි අනුපාතයේ වැඩිවීමේ පරතරය පිළිබඳව ගැටලුවක් තිබුණා ඒක අපි निराකරණය කරගත්තා මාර්තු මාසෙ ඉඳලා ඒ ගෙවීම කෙරෙනවා ඒකට යටත්ව ඒ දරුවන් අයදුම් කරපු විශ්වවිද්‍යාලවල එකඟතාවය ඇති කරගත්තා මාර්තු වලට ගෙවීමට යටත්ව පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ඒ ඇව ඇතුළත් කරගන්න එන්රෝල් කරගන්න කැසට් නිවේදනය මම නිකුත් කරන්න
හරි බොහොම ස්තුතියි ගරු ඔව් ඉමල්ලා මතු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමා මේ සභාවේ ප්‍රකාශයට පත් කළා සෝභාෂාවෙන් සිංහලෝ දෙමළ සෝභාෂාවෙන් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න තියෙන ඒ ගැසට් නිවේදනය මේ සභාවට ඉදිරිපත් කරනවා කියලා. ඒ ගැසට් නිවේදනයේ මේතුවක් ඉදිරිපත් කළා නෑ මං දැනුවත්ව. ඒක ඉදිරිපත් කරනවද නැත්නම් ඒක ඉදිරිපත් කළා මෙතන ඡන්ද විමසීමකින් ඒක ප්‍රතික්ෂේප කරන්න අපි සූදානම්ින් ඉන්නවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව සියලු කරුණු සලකලා බලලා සාධාරණ තීන්දුවක් ගැනීම පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා අවසාන නිගමනයක් තම ආවේ නැහැ. අපිත් බලන්නේ සියලු දෙනාට ඒ අවස්ථාව ලබා දීම සඳහා කටයුතු කරන්න. ඉදිරි දින කීපෙදී මම මේ පිළිබඳව තීරණ දැනු දෙන්නම්.
කොහොමද සුදේ? අනුරකුමාර් දිසානායක
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මම අර දිනේෂ් ගුණවර්ධන ගරු අගමැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවත්, දොළවත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවත් පිළිබඳව කරුණ ඉදිරිපත් කරන්න ඉස්සර උත්සාහ කරේ. දැන් අපි දන්නවා, දැන් මැතිවරණ කොමිසම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නාම යෝජනා කැඳවන දින ප්‍රකාශයට පත් කළ අවසන් 18, 19, 20, 22 දවල් වෙනකම්. ඒතොර දැන් දේශපාලන ව්‍යාපාර තමගේ නාම යෝජනා සකස් කරමින් ඉන්නවා. එවැනි නාම යෝජනා සකස් කරමින් ඉන්න ගමන් දැන් මේ පාර්ලිමේන්තුවට 50ක් එනවා. එම නාම යෝජනාවල සංවිතිය වෙනස් කරන්න. දැනට තිබෙන්නේ කාන්තා නියෝජනය තරඟ වදිනේ වගේ 10%කුත්, මුළු නියෝජනයේ 25%ක් වන පරිදි ලැයිස්තුව සකස් කරන්න. ඒකට අනුව තමයි දැන් නාම යෝජනා ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. සති දෙකයි තියෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් එනවා. ඒක ඇතුළු තරුණ නියෝජන ඇතුළත් කරන්න කියලා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ නාම යෝජනා කැඳවීමට පෙර මේ නීතිය සම්පත වුණොත් පනත ඇතුළේ ගැටුමක් නිර්මාණය වෙනවා. මොකද එක වගන්තියකින් කියන දේ නෙවෙයි, අනිත් වගන්තියෙන් ඇතිවෙන්නේ. එනිසා මැතිවරණ කොමිසමට නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම සඳහා දුෂ්කරතාවයක් ඇති වෙනවා. එනිසා දොළවත්ත මන්ත්‍රීතුමාගේ යෝජනාවට අපි කවුරුත් පක්ෂපාතී. හරිද? තව දේවල් පළාත් පාලන මැතිවරණ ඇතුළත් වේ යුතුයි කියලා අපි කාර්ක සභාවේ ඇති වෙනකන් කතා කරලා තියෙනවා. ඒව වළංගුයි. හැබැයි ඒ සියල්ල වළංගු වෙන්නේ මේ මැතිවරණයට
නෙවෙයි.
මේ මැතිවරණ දැන් වළංගු කර ගැනීම සඳහා අවස්ථාවක් නැහැ. නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළා තිබෙනවා. නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කළා තිබියදී ඒ නාම යෝජනාවල සංවිතිය, ඒ නාම යෝජනාවල අඩංගුව වෙනස් කිරීම සඳහා මේ පාර්ලිමේන්තු නීති සම්පාදනය කරන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාමත් විහිළු ජනක තත්වයක්. සති දෙකක් ප්‍රකාශයට පත් කළා තියෙන නාම යෝජනා කැඳවන්න, නාම යෝජනාවල සංවිතිය අඩංගු වීත්තේ කොහොමද, නාම යෝජනා සකස් වීත්තේ කොහොමද කියලා ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කළා තිබෙනවා. පාර්ලිමේන්තු උත්සාහ කරනවා ඊට පටහැනි නීතිය සම්පාදනය කරන්න. ඒක කිසිසේත්ම යෝග්‍ය කාර්යයක් නොවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
දලත් මැතිතුමා ඔබ
ප්‍රසදාන් කරා.
ඔව්
ඔව්. දලත්තුමා.
ඔව් ඔබතුමා කියන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සභාව තුළ විශේෂයෙන්ම කියවන්න උත්සාහ කරා මේක මේ අපි මැතිවරණය එල්ල කරගෙන විනාපු යෝජනාවක් කියලා. ගරු ඉතින් විනාඩියක් දෙන්නකෝ, මං කියන්නේ අහන්නකෝ. බාධා කරන්න එපා, බාධා කරන්න එපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණය අප්‍රේල් මාසේ ඉඳලා අපි ඉදිරිපත් කරපු කාරණයක්. මේක මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පවා කොළඹ දිස්ත්‍රික්කයේ ලාවාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මම ඉදිරිපත් කරපු කාරණයක්. හැබැයි මේ කාරණේ ඉතමත් අපි කවුරුත් දන්නව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පස්සේ පවතින නීති වෙනත් නීති වෙනස්ව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ කරන අපි විවස්ථා කරන කියන කාර්යය මේ කවුරුත් කලබල වෙන්න දෙයක් නෑ. මොකද හේතුව පුද්ගලික පනත් කෙරුම් කතර යන කාලයත් එක්ක වැළුවාම සාධාරණයි. අද අපි ආණ්ඩුවෙත් සහයෝගය අරගෙන තමයි මේක තත්ත්වය නිර්මාණය කරන් තියෙන්නේ. එතකොට මෙතුමා අනුකුමාර් දිසානායක මහත්තයා කියපු කාරණේ පැහැදිලි. හැබැයි අපි මේ කාර්යය කරන්න පුළුවන් ඡන්දය තිබීම සඳහා, ඒ අවශ්‍ය ඡන්ද තිබීම සඳහා ඒ අවශ්‍ය කාරණේ ඒ කාර්යය කරන් යන්න පුළුවන්.
නමුත්
මේ සංශෝධනය කරන ක්‍රියාවලිය තුළ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මේ ඉදිරිපත් කරපු කෙටුම්පත පිළිබඳව මම හිතන්නේ මේ සභාවේ කවුරුවත් කලබලයට පත් වෙන කිසි හේතුවක් නැහැ. අපි කවුරුත් දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරාට පස්සේ දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. ඒක අමාත්‍ය උපදේශක කාර්ක සභාවට යන්න තියෙනවා. ඊට පස්සේ පිළිබඳව යමෙකු අධිකරණයට යනවා නම් සති දෙකක කාලයක් තිබෙනවා. අධිකරණයට ඒ පිළිබඳව නියෝගයක් දෙන්න සති තුනක කාලයක් තියෙනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍ය දැනීම තිය ඕන කෙනෙකුට තේරෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතක් සම්මත කරගන්න අපිට අවම වශයෙන් මාස දෙකක දෙකහමාරක කාල සීමාවක් ගත වෙනවා. ඒ නියත නීතියක් බවට පත් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා කතානායකතුමා අස්සම් කරපු දිනේ පටන්. ඉතින් මේ ක්‍රියාවලිය අපිට මාස දෙකහමාරක් තුනක් යනකම් කරගන්න හම්බෙන්නේ නැහැ මේ තියෙන ක්‍රමවේදය අනුව. ඒ වගේම ස්ථාවර නියෝග අනුවත් අපි කටයුතු කරන්න බැඳිලා හිටිනවා. මට තේරෙන්නේ නැහැ මේ වගේ තත්ත්වයක් තියෙද්දී අද ඒ නීතියක් ආයෙනකොට මේ මැතිවරණ ඉවර වෙලා තියෙවි. එහෙම තියෙන වෙලාවක මේ මොකද්ද තියෙන කලබලේ කියලා.
හරි බොහොම ඉස්සුදේ. විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අධිකරණ ඇමතුමාට කියන්න කැමති ඇත්ත වශයෙන්ම මේක ගැන කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් කලබලයට හේතුව බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙනවා මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කරපු ආකාරයට ඉදිරියට යන්නට රජයේ ඉඩ දෙයිද නැද්ද කියන කාරණාව. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හරි, මැතිවරණයේ උදෙසා නාම යෝජනා කැඳවලා තිබෙනවා, නාම යෝජනා භාර දීම සඳහා දිනවකවානු තීන්දුව වෙලා තිබෙනවා. හැබැයි රජය ඍජුව සහ වක්‍ර ක්‍රමවේද තුලින් පණිවිඩයක් යවනවා මේ සල්ලි නැහැ කියන කාරණාව. ඉතින් මම අධිකරණ ඇමතුමාගෙන් බොහොම පැහැදිලිව අහන්න කැමති, මේ මැතිවරණය නියමිත කාලවකවානුවට පවත්වන්නට, ඒ කියන්නේ අලුත් සභාවන් මාර්තු 20 වෙනිදා වෙන විට ස්ථාපනය වන ආකාරය, ඒ අදාළ කාලසටහනට අනුව ක්‍රියාත්මක කරන්නට රජය ලබා දිය යුතු සියලුම පහසුකම්, සියලුම ප්‍රතිපාදන නොපිරිහෙලාම ලබා දෙන්නට කටයුතු කරනවද නැද්ද? ඒකට ඍජු උත්තරයක් දෙන්න ගරු ඇමතුමා.
ගරු අධිකරණ ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණ පැවැත්වීම සහ මැතිවරණ පවත්වනු ලබන දින වකවානු නියමිත ක්‍රමවේද පිළිබඳව අපි ඔබතුමාලගේ සහයෝගය ඇතුව 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒ අනුව ඒ බලය සම්පූර්ණයෙන්ම පැවරලා තියෙන්නේ ස්වාධීනව කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවට. ඒ කොමිෂන් සභාවට නියෝග දෙන්න ඒකේ තීන්දුව වෙනස් කරන්න ආණ්ඩුවටවත් පාර්ලිමේන්තුවටවත් බලයක් නැහැ. ඒක නිසා ඒ බලය සම්පූර්ණයෙන්ම ස්වාධීන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන්න ඕන ආණ්ඩුව විදියට අපි කියන්නේ, අපි මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු බාධා කරන්න හෝ ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න හෝ කිසිම තීන්දුවක් අරගෙනත් නැහැ. අපි ඒ උදවියට දැනුම් දීමක් කරලත් නැහැ. ඒක නිසා ඒ වගකීම මැතිවරණ කොමිසම විසින් ස්වාධීනව ඉටු කළ යුතුයි. ඒක අපි තිල්ලා සිටිනවා.
හරි, වීරසමනවන්තවා, මේක විවාදයක් කරගන්න නැතුව
පොයින්ට් ඔෆ් ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමාගේ ප්‍රකාශය යටතේ, කතානායකතුමාගේ ප්‍රකාශය යටතේ සී නියෝජන යටතේ නියෝජන නිකුත් කරා පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත කියන එක. හැබැයි පෙත්සම මොකද්ද කියන එක බිල් හවුස් එකෙන්වත් මේ දක්වාත් ලේබල් වෙලක් නැහැ. අපි ඉල්ලුවත් තවම හම්බුනේත් නැහැ. ඒ පෙත්සම මොකද්ද කියන කාරණාව දැනගන්න ඕන. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙත්සම මොකද්ද කියන කාරණාව. ඒකත් සමගාමීවම ගරු අගමැතිතුමාත් දොළවත්ත මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කරා මේ මැතිවරණ කාරණා සම්බන්ධව. මේ දෙක එකට පෑහෙන්නේ, එකට යන්නේ මේ මැතිවරණයේ කල්දමීමේ අරමුණෙන්ද නැත්නම් ගරු අධිකරණ ඇමතිතුමා ප්‍රධාන කරපු ආකාරයට මේ දොළවත්ත මන්ත්‍රීතුමාගේ යෝජනාව තුළ මේ පනත ගෙනල්ලා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශනපත් කරපු නියෝජිත පළාත් පාලන මැතිවරණය කල් දානවද නැද්ද, නැත්නම් නියම දිනේට තියනවද නැද්ද කියන කාරණාව අද දවසේ මේ උත්තරතර පාර්ලිමේන්තුවේ අදාළ විෂය භාර ඇමතිවරු අගමැතිතුමා ප්‍රකාශනපත් කරන්න ඕන.
හරි, ගරු සුසිල් ප්‍රේමදාන ඇමතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා කළේ ස්ථාවර නියෝගය යටතේ මේ න්‍යාය පත්‍රයේ කටයුතු. ඔබතුමා දැනුම් දෙන්න ඕනේ ඕනෑම පනත් කෙටුම් පතක් හෝ ඕනම දෙයක් මෙහි තියෙනවා නම් ඒකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගියා නම් ඒක කතානායකතුමා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. ඒ දැනුවත්
ගරු මන්ත්‍රීතුමාලා සී නිවේදනය යටතේ අපිට ලැබිච්ච ඇතේ තොරතුරු තමයි මේ සභාවට දන්වලා තියෙන්නේ. එසම අධිකරණ ඉදිරිපත් කරපු එක තමයි මේ. ඔව්, කිරියල මැතුම්.
බට වැදගත් කරුණක්
ගරු මන්ත්‍රීතුමා, ලැබිච්ච පෙස්සම ලැබී ඇති බව තමයි සභාවට දන්වලා තියෙන්නේ. ඒක ඔබතුමාලට දැනගන්න පුළුවන්. ඒ ඉදිරියේ
මම දැනගන්න කැමැති
ගරු කිරියල මැතුමා,
මම දැනගන්න කැමැති අද ඉදිරිපත් කෙරුවේ ෆස්ට් රීඩින් එකට සෙකන්ඩ් රීඩින් එකට කියලා ගරු අගමැතිතුමාගේ
මේ ආපහු යන්නයි වෙලා තියෙන්නේ. මේ සභානායකතුමා ආපහු යන්න කියලායි දැන් කියන්නේ. අපි උගේ කටයුතු කරලා ඉවරයි. ඉතින් හොඩ ඉන්න දැන් මගෙන් අහුවම උත්තරයක් දෙන්න ඕනේ. මම උත්තරයක් දෙනවා නිකන් නොදැනුවත්ව ප්‍රශ්න අහලා මේ වාර්තා දෙකම පාර්ලිමේන්තු පිළිවෙත කණු අධිකරණ ඇමතුමත් පැහැදිලි කරා. අනුගමනය කරලා තිබෙන පිළිවෙත අනුව මන්ත්‍රීතුමාගේ පුද්ගලික පනතයි
දොළවත් මන්ත්‍රීතුමාගේ පුද්ගලික පනතයි ඉතා පැහැදිලිව සාකච්ඡා කරලා වාර්තාව පිළිවෙත අනුව ඉදිරිපත් කළා තියෙනවා. ඉන් අනතුරුව මේ වාර්තාව සම්බන්ධව අවශ්‍ය කමිටුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරාට පස්සේ පාර්ලිමේන්තු හමුවේදී මෙය ප්‍රකාශයට පත් වෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් වුණාට පස්සේ අධිකරණයට යා හැකි බව ගරු ඇමතිතුමා යවම ඉන්නකෝ. දන්නේ නැති දෙයට බොරුවට කෑ ගහන්න එපා. දැනගෙන කාරණේ ඒ අනුව මේ පනත ඒ අනුව පැහැදිලි කරා. විපක්ෂයටත් මේක හදිසියේ සම්මත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ පිළිවෙත ආණ්ඩුක්‍රමය කියලා තියෙනවා. ඒ අනුව අපි අනුගමනය කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන පිළිවෙත. දෙවැනි කාරණේ ගරු කථානායකතුමනි, දෙවැනි කාරණේ අධිකරණයට තිබෙන ඉදිරිපත් කළ තිබෙන නඩුවක් සම්බන්ධව පෙත්සංකරුවෙක් විසින් කථානායකතුමාට දැනුම් දීම අනිවාර්යෙන් සිදුවෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පෙත්සම වළංගු නැති වෙනවා. ඒ එවන පෙත්සම ඉදිරිපත් කරපු පුද්ගලයා කවුද කියලා පාර්ලිමේන්තුවට දැනුම් දීම ගරු කථානායකතුමා පළවෙනි දිනේම රැස්ුණාම කෙරෙනවා. ඉතින් ඒ කෙරුණු දේ ආණ්ඩුක්‍රම අවස්ථාව ප්‍රකාරව ස්ථාවර නියෝග ප්‍රකාරව ගරු කථානායකතුමා කරලා තියෙන එක විතරයි තියෙන්නේ. නිකං ඒකේ කවුද ඉදිරිපත් කරේ ඔහුගේ වගතුක හොයා බලන්නට ඕනේ. ඒයි
හරි කරු ලංසමැතුමා.
කරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ඉතාමත් පැහැදිලිව අපේ අධිකරණ ඇමතුමත් අපේ අගමැතිතුමත් කිව්වා මේ කැඳවලා තියෙන පළාත් පාලන මැතිවරණේ කල්
දැමීම සඳහා
කිසිම වුණාවකුත් නැහැ, කිසිම අවශ්‍යතාවයකුත් නැහැ, එහෙම පුළුවන්කමකුත් නැහැ. මොකද මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණේ කැඳවලා තියෙනවා. ඒක නවත්තන්න මේ පාර්ලිමේන්තුවට දැම් බෑ, ජනාධිපතිතුමාට දැම් බෑ, කැබිනට් ඇමතිවරුන්ට දැම් බෑ. හැබැයි ඒක දැනදෙන මේ ඉන්න මොලේ නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මේ ඉන්න
මන්ත්‍රීවරුන් ප්‍රශ්නයක් වචනේ වපන කරන්න ඕනේ. උදේ පාන්දර මම අහන්නේ මේ අද ගෙනහැලා තියෙන්නේ ෆස්ට් සීඩ් එකද සෙකන්ඩ් සීඩ් එකද? මට කියන්න.
ගරු කිරියල්ල මැතුම ඔබතුමා හොඳටම දන්නව දෙවෙනි වර කීම පසු දිනට කියලා මේ සභාවේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා
මං අහන්නේ ඔබතුමාගේ අද ඉදිරිපත් කරුවේ ෆස්ට් සීඩ් එකද සෙකන්ඩ් සීඩ් එකද?
අමාත්‍යාංශයෙන් ලැබුණු වාර්තාව ඉදිරිපත් කළ අමාත්‍යාංශයෙන් ලැබුණු වාර්තාව ඉදිරිපත් කළ තියෙන දෙවෙනි වර කීවෙන් පසුව තියෙන කරුම.
එතකොට දැන් මේකට අධිකරණයට යන්න බෑනේ. දෙවෙනි වර කියවීමට අධිකරණයට යන්න බෑ. ඔබතුමතු මේ කොලේ වාලා ගහපු දෙයක්
ගරු මන්තුමා දෙවෙනි වර කියවෙන් පසු දිනක තියෙන්නේ. හරි ගරු චමින්දු විජේසිරි මැතුමා,
අර නියෝජ්‍ය කථානායකතුමා, දැන් මේ මුල ඉඳලම මේ ස්ථාවර නියෝග අනුව මේ පෙත්සම් ඉදිරි මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීම තියෙනවා. ගරු අධිකරණ ඇමතුමා එක පැහැදිලිව කිව්වා. හැබැයි ගරු අධිකරණ ඇමතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා, මේ ස්ථාවර නියෝග වෙනස් කරලා තිබෙනවා. මොකද මේකේ පැහැදිලිව තියෙනවා මන්ත්‍රී යෝජනාවක් අනුපිළිවෙලට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක අනුපිළිවෙල ඉදිරිපත් වෙලා නැහැ. අනිත් එක වැදගත් කාරණේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මන්ත්‍රී යෝජනා සියල්ල සිකුරාදා දිනේ ගත යුතුයි කියන කාරණේ සඳහන් වෙලා තිබෙනවා. ඒ සියල්ල බැහැර කරලා මේ උපක්‍රමශීලීව මේ යෝජනාව සම්මත කළාද දෙවෙනි වර කියවමු කියලා දාලා උසාවියට යන එක වළක්වලා යම් මැතිවරණේ කල් දාන්න මේ පනතක් අභියෝග කරලා කටයුත්තක් කළා තියෙනවා. ජනාධිපතිතුමාත් කියනවා මැතිවරණේ තිබ්බට 8000කට නෙමේ පාඩි දෙන්නේ 4000කට කියලා. ඒ නිසා මෙන්න මේ තමයි මේ උපක්‍රමය. ඉතින් මේ වගේ බොළඳ වැඩ කරන්න හදන්න එපා. මේ වෙලාවේ මැතිවරණේ දැන් තියන්න මැතිවරණ කොමිෂම කියලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ සියලු බාධා නැතුව මේ රටේ ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පළාත් පාලනාධිපති තෝරගන්න අවස්ථාව හදලා දෙන්න. ඔයා පරාජය වෙනවා බයට මේ වගේ මේ
නීති ගරු මන්ත්‍රී මේ සභාවට බොහොම කරුණාවෙන් මේ වෙලාවේ මම සඳහන් කරන්නේ අද දින මේ කාර්ක සභා වාර්තාව තමයි මේ සභාවට ඉදිරිපත් කරේ. අමාත්‍යාංශ වාර්තාව. ඊට පස්සේ මේක ගැන විවාදය කටයුතු පසුව කාර්ක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව ස්ථාවර කාර්ක සභාවට යොමු කරාට පසුව
අපි දුර නිසා පේන්න නැද දන්නේ ඔබතුමාට?
නෑ එහෙම එකක් තියෙනවා.
ඔව්. පැහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ වගේ. ගරු කතානායකතුමනි, ගරු අධිකරණ ඇමතුමා කියපු එක හරි සාමාන්‍ය පනතක් ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සති දෙකක් ඇතුළත අධිකරණයට යන්න අවස්ථාව දීලා අධිකරණයට සති තුනක් ඒ විභාග කිරීමට අවස්ථාව ලබා දීලා අපිට විවාද කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි දැන් ගරු දොළවත්ත මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නොවැම්බර් මාසේ 2 වෙනිදා. එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නොවැම්බර් 2 මේ පනත. මේ මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පසුව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නිසා ගරු අමාත්‍යතුමාගේ වාර්තාවක් ඒ පනත පිළිබඳව ඉදිරිපත් කරන්න ඕනකම තිබෙනවා. ඒතොර දැන් ගරු අමාත්‍යතුමා ඒ පනතත් ඊට පෙර ඉදිරිපත් කර මා දන්නේ මා වාර්තාව දැක්කේ නැහැ එතුමා කියන පරිදි ඊට පෙර ඉදිරිපත් කර බකිර් රැමතුමාගේ පනතත් අදාළව අමාත්‍යංශ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඒතොර දැන් මේ පාර්ලිමේන්තුව ගාව තියෙනවා ගරු කතානායක නියෝජ්‍ය කතානායක කරු දෙකක්. එකක් දොළවත්ත මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද නොවැම්බර් මාසේ 2 වෙනිදා ඉදිරිපත් කරන ලද පනතත් ඒ වගේ මේ පනත පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නිසා අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්. ඒතොර දැන් අපිට දැනගන්න ඕනකම තියෙන්නේ මේ වාර්තාව ඒක නීතිය නෙවෙයි. ඒක පනත නෙවෙයි. ඒක පනත ඉදිරිපත් කළ තියෙන දොළවත්ත මන්ත්‍රීතුමා. මේ අගමැතිතුමා ඉදිරිපත් කළ තියෙන පනත පිළිබඳ වාර්තාව. ඒතොර දැන් මේ වාර්තාවට අධිකරණයට යාමට අවස්ථාවක් නැහැ. අධිකරණයට යාමට අවස්ථාව තියෙන්නේ පනතට. ඔව් එතකොට දැන් තියෙන දේ තමයි පනතයි වාර්තාවයි එකට තිබෙන නිසා ඔබතුමාලා සැලසුම් කරලා තියෙනවා. දැන් ආණ්ඩු පක්ෂයේ ගරු සභානායකතුමාගෙන් මම දැනගන්න කැමතියි මේ පනත මේ වාර්තාව මත පදනම්ව එතකොට වාර්තාව එතුමා ඉදිරිපත් කළා ඇති සංශෝධන වෙන්න ඕන නැත්නම් පිළිගන්න ඕන නැත්නම් මොනවාරි ඉදිරිපත් කළා ඇතිනේ පනත පිළිබඳ පළාත් පාලන අමාත්‍යතුමාගේ වාර්තාවේ ඇති ඒ පනත අමාත්‍යංශ පිළිගන්න නැති තැන් පිළිගන්න තැන් හැබැයි සම්ප්‍රදායක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊට පස්සේ මොකද වෙන්න ඕන? ඊට පස්සේ වෙන්න ඕන ඒ වාර්තාව මත කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පසුව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕන. මම දැනගන්නේ අන්නේ ප්‍රොසීඩියර් එක යනවාද කියලා අධිකරණ මතුමාගේ. මොකද පෞද්ගලික ඔව්. ඔය ඒ කියන්නේ දැන් මේ පනතයි වාර්තාවයි කැබිනට් මණ්ඩලයට යනවා.
ගෙනාව පෞද්ගලික යෝජනාව. ඒකට පෞද්ගලික යෝජනාවක් නම් අමාත්‍යංශ වාර්තාවක් එන්න ඕනේ. දැන් ඒ වාර්තාව ඉදිරිපත් කළා. ඊට පස්සේ මේක ආපහුව සාවර කමිටුවට ගිහිල්ලා අර කීන ක්‍රියාදාමය අනුගමනය.
දැන් ඊට පස්සේ කැබිනට් වෙනවර කිවීම කැබිනට් මණ්ඩලයට යන්න ඕනනේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තමයි පනත දෙන්න ඕන.
So it is still take some
ඒ කියන්නේ මෙහෙමයි. මාස 6ක් ඉක්මවා ගියොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕනේ නැහැ. මාස 6ක් ඉක්මවා ගියොත් පළාත් පාලන අමාත්‍යංශේ වාර්තාවක් නැත්නම් ඒක ස්වභාවිකවම පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්කම තිබෙනවා. මාස 6ක් ඉක්මවා ගියොත්. හැබැයි දැන් මේක නොවැම්බර් 2 නිසා මාස 6ක් ඉක්මවා ගිහිලා නැහැ. ඒ නිසා අමාත්‍යතුමා වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ කියන්නේ අමාත්‍යතුමාගේ වාර්තාවයි ඒ වාර්තාවේ අඩංගු කරුණු මත අලුතින් පනතක් පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලෙන් එන්න ඕන. ඒක පැහැදිලිද?
ඔව් පැහැදිලි.
හරි හරි. ඊට පස්සේ උසාවි යන්න තියෙන්නේ. එනද ඔබතුමාලා මේ සභාවට ආයේ මොකද අවශ්‍ය නැ මේ සභාවට මෙතුමා කියනවා ගරු පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කරපු වාර්තාවයි දොළවත්ත මන්ත්‍රීතුමාගේ පනතයි මත පදනම්ව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලේ හරහා නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැවත ක්‍රියාවලිය යනවා න්‍යාය පත්‍රය.
හරි.
අන්න ඒ ප්‍රොසීඩියර් එක එනවා නම්
බොහොම සුපිරි. හරි. ඒකේ පැහැදිලි බොහොම ඒක තමයි අපි මේ කරන්නේ.
පාර දිසානායක මැතිතුමාට අනුර කුමාර් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂයේ සංවිධායකතුමාටත් පැහැදිලි කර ගැනීම සඳහා ඔය කරපු පැහැදිලි කිරීම අපි එකඟයි.
හරි බොහොම ස්තුතියි. දැන් මේකට කාලය ගත කර ඇති එතුමා අනුර කුමාර් දිසානායක මත බොහොම පැහැදිලිව මේ අපි කරපු ක්‍රියාවලිය සඳහන් කරන්නේ. ඕකේ යාලුවා මත අවසාන වශයෙන් කියන්න ඔබතුමා.
ප්‍රධාන අරමුදේ තිබුණේ ඊට පස්සේ ඇවිල්ලා මේ පනත ආපහු පාර්ලිමේන්තුවට ගෙනල්ලා උසාවියට ගිහිල්ලා උසාවිය තව යනකොට
ඊළඟට ආපහු මැතිවරණ කොමිෂමට යම් බලපෑමක් සිද්ධ වෙනවද කියලා මැතිවරණේ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම කියන්නේ මේ සියලු කරුණු ඉවරණයෙන් පස්සේ ඒක මගේ ප්‍රශ්නයක් නෑ නමුත් දැන් අපි ඉස්සරහට යමු අපේ අධ්‍යාපන ඇමතුමාගෙන් මම අහන්න කැමතියි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේම අපි මම අහපු වෙලාව කිව්වා දැන් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ අර උපාධිධාරීන් බදවා ගැනීම සම්බන්ධ වෙන තත්ත්වයේ 2019 12 31 ට ඔබතුමා කිව්වා අපි මේක කරමු මොකද හේතුව ඔවුන් ඊට පෙර ආතුව රාජ්‍ය සේවයට බදවාගෙන තිබෙන නිසා ඔබතුමාගෙන් මම එදත් ඉල්ලපුවා ඔබතුමා කිව්වා පුළුවන් අපි මොකක් හරි එකට කරමු කියලා මම නැවතත් ඔබතුමාගෙන් ඉල්ලන මොකද විවිධ කට කතා යනවා තාම මේ ගැසට් එක මම හිතන්නේ එළියට ඇවිල්ලා නැහැ කියලා මම හිතන්නේ ඔබතුමාට පුළුවන් වෙයි නේද ඒක 2019 12 30 කට කරන්න
කතා නැගතුමනි අපි එහෙම ප්‍රයත්නයක් දරුවා නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි රාජ්‍ය සේවකයෝ බඳව ගැනීම විනය ක්‍රියාමාර්ග සහ සේවය අත්තිරීම කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉතා දැඩි ලෙස ප්‍රකාශ කරලා තින්නේ ඕනෑම විභාගයක් තියෙනවා නම් තෝරා ගැනීමේ විභාගයක් ඒ විභාගයේ පැවැත්වීම තිබෙන අයදුම්පත් කැඳවන දිනේ තමයි වයසේ දිනේ හැටියට ගණන් ගන්නේ ඒක මේකට විතරක් වෙනස් කරන්න බැහැ කියන කියලා දිනවා යම් පිරිසක් ඒ කියන්නේ විශාල පිරිසක් නෙමෙයි නමුත් සිය ගාණක් ඉඳීවි අවුරුදු 40 පැනපු අය මේ මේක කැඳවනකොට තව සතියෙන් දෙකකින් කැඳවයි. ඒතර ඒ දිනේට එහෙම ඉන්නොනම් අපිට ඒ පිරිස වෙනම සලකා බලන්න පුළුවන් මේ ගුරුසේවයට ගැනීම නොගැනීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි.
ඒ දැන් වෙලා
ගරු මුජිවර මහත්තයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් බස්නාහිර පළාත මේ මේ වයඹ පළාත අපේ රෝහිණ විජයරත් මැතිණියත් හිටපු ගුරුවරියා. මෙතන මේ මේක ඇවිල්ලා බලාගෙන ඉන්න දරුවෝ. දැන් මම අහන්නේ ගුරු සේවා ව්‍යවස්ථාවේ තින්නේ 35ට අඩුව අය බඳවා ගන්නයි කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම තින්නේ? එහෙම තින්නේ ගරු නෑ නෑ මම ඔබතුමාට කියන්නම් ඒක. උත්තරේත් මම කියන්නම්. එහෙම කියලා තින්නේ ගුරු සේවයට බඳවාගෙන අවුරුදු 40 දැන් ඔබතුමා කියනහට අවුරුදු 43 44 වෙච්ච අය තමයි දැන් ගන්න ඉතුරු වෙලා ඉන්න පිරිස. ඉතින් එහෙනම් යංකෝ 55 වෙනකම්. ඒතර උගන්නන්න වෙලාවක් තියෙනවද? උගන්නන්න වෙලාවක් තියෙනවද? මේ මතක තියාගන්න මේ අපි මේ ඇයි දරුවෝ උපකාර පන්ති යන්නේ? පන්ති කාමරේ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ කියන මතයක් තුල. අපි ඒක තහවුරු කරන්න ඕනේ තවදුරටත් මේ ගිහිල්ලා. මතක තියාගන්න විද්‍යාපීඨවල එන ගුරු තමයි හොඳම ගුරුවරු. ඔබත් පිළිගන්නවා මමත් පිළිගන්නවා. ඒ කොහොමද ඒ ගුරුවරු වෙන්නේ? පෙරාතුම තිවිච්ච උසස් පෙළ විභාගයේ අවුරුදු 19 20 දරුවෝ තමයි ඇවිල්ලා අවුරුදු 23 වෙනකොට ගුරුවරු වෙන්නේ. ඩිප්ලෝමාවේ ඒ හොඳම ගුරුවරු වෙන්නේ ඇයි? තරුණ වයස මතක ශක්තිය වැඩි පැහැදිලි කරන්න පුළුවන් ඕන තැනක සේවයට යන්න පුළුවන්. ඒතර එවැනි ගුරුවරයෙක් පන්ති කාමරයට අපි යවන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න දේශපාලඥයෝ හැටියට මේ කීප දෙනෙක්ගේ ප්‍රශ්න ගැන නෙමෙයි කතා කරන්නේ. දරුවෝ ලක්ෂ 42ක් ගැන මම කතා කරන්නේ.
දැන්
මම මේ කියන ඒවා ඔක්කොම පිළිගන්නවා කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ මමත් ওই විදිහටම කල්පනා කරලා වයම් පලාතේ යම් කිසි විදිහකට සාධාරණයක් කරා. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මේ බඳවා ගැනීම එහෙනම් නොකර ඉන්න තිබුණා අවුරුදු මේ ස්කෝල වලට යවන්න නැතුව ඉන්න තිබුණා මේ ළමයි මේ කට්ටියව අවුරුදු 35ට අඩු කට්ටිය තමයි ස්කෝල වලට යවන්නේ අනික කට්ටියව යවන්නේ නැහැ කියලා. හැබැයි මොකද්ද කරේ? අවුරුදු 35ට වැඩි කට්ටියක් යවුවා ස්කෝල වලට. යවලා ඒ ළමයි ඉගෙනුවා මා අවුරුදු ගානක්. ඉගන්න ඕන තමයි දැන් ඒගොල්ලෝ කියනවා අපි දැන් උගන්ලා තියෙන කට්ටිය අපි කොහොමද දැන් මේකට විසඳුමක් හොයන්නේ කියලා. ඔය ඔබතුමාගේ කතාව මම බොහොම 100%ක් පිළිගන්නවා. ලක්ෂ 42 ගැනම අපි කතා කරමු. ගැටලුවක් නැහැ. එහෙනම් රජයේ තීන්දුවක් ගන්න පාසල් වලට අවුරුදු 35ට අඩු කට්ටියව තමයි අපි යවන්නේ පාසල් වල අඩුම තරමේ විගන්වීම සඳහා සම්වර්ධන නිලධාරීන් විදියට. එහෙනම් තීන්දුවක් ගන්න එවැනි අය සම්වර්ධන නිලධාරීන් හැර වෙනත් අනතුරු වලට ගුරු වෘත්තියට බඳවා ගන්නෙ නැහැයි කියලා. හැබැයි දැන් ඒක වෙන්නේ නැතුව තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාගේ අර්බුදය මම බොහොම පැහැදිලිව දන්නවා. ඔබතුමා පුලුවන්තරම් උත්සාහ කරනවා මේක විසඳන්න. නමුත් මම කියන්නේ මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා විසඳගෙන එතනින් පස්සේ ආණ්ඩුව තීන්දුවක් ගන්න අවුරුදු 35ට අඩු සියලු දෙනාම පමණයි. ඒ කියන්නේ අවුරුදු 2 3ක් ඒගොල්ලම යනවනේ ගිල්ල උගන්නන්න ගියාම. එහෙනම් අවුරුදු 32න් තමයි ඒගොල්ලම ඇතුළට දාන්න ඕනේ. එහෙම නැතුව පාසල් වලට දාන්න එපා.
නැත්නම්
ඒ ළමයින්ට කරන විශාල අසාධාරණයි. මොකද අවුරුදු 2 3ක් ඒගොල්ලෝ උගන්වනවා.
උගන්වලා
ඉවරෙන් පස්සේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමැතිතුමා, ඔබතුමා
කෙටියෙන් ගරු මන්ත්‍රීමනි
ආපදයට යනවා. කෙටියෙන් ඉවර කරනවා. ඔබතුමා කියපු
කතාවට
මම එකඟයි. කොහොමටත් දැන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය වෙලා ඉවරයි. මම දයාසිරි ජයසේකර හිටපු ඇමැතිතුමාගේ ඒ සියලු කතාත් අනුමත කරන අතර ඔබතුමා කිව්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත තමයි මේක සිද්ධ වුණේ කියලා. එතකොට 2021 හතරවෙනි මාසේ 6 අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා වෙත එවලා තියෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් MAB දයාසෙනරත් මහත්මයා. ඒකේ නිර්දේශ ගණනාවක් තියෙනවා. ඒකේ 7 නිර්දේශයේ තියෙනවා අභ්‍යාසලාදී උපාධිධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව 45 බොහෝ අවස්ථාවල සලකා ඇති නමුත් කියලා උපාධිධාරී අභ්‍යාසලාභියෙකු නොවන අයෙකු ඒ විදිහට අවුරුදු 45 නොඉක්මවා සිටීම සලකා බැලිය යුතුයි කියලා මම දන්නවා ගරු ඇමැතිතුමනි. දැන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මේගොල්ලන්ට ගුරු පුහුණුවක් දීලා තියෙනවා රජයේ වියදමින්. එතකොට අර මෙතුමා කිව්වා වගේ අර අවුරුදු 40ට වඩා වැඩි 35ට වඩා වැඩි අය ඇයි බඳවාගෙන ගුරු අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කරලා උගන්වන්න දැම්මේ? අන්න ඒක තමයි මෙතන ගැටලුව.
හරි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මේ මම කරපු වැඩක් නෙවෙයි. මේ අමාත්‍යාංශය බාරගත්තේ මම තාම මාස 5යි. එතකොට ඉතිහාසයේ ඉඳලා වෙච්ච දෙයක් තියෙනවා. 2019 තමයි මේගොල්ලෝ බඳවාගත්තේ. එතකොට මේ කිසි කෙනෙක් සේවාවෙන් ඉවත් වෙන්නේ නැහැ රාජ්‍ය සේවාවේ. මෙතන සිය ගාණක් අවසන් මම දැන් ගියසුමානේ සාකච්ඡා කළා ඔය රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සීලම නිලධාරින් එක්ක. පොඩ්ඩක් ඉන්න කියන්නේ මේවා අපි තනියෙන් ගත්ත තීන්දුව නෙවෙයි, ඒ සීලු දෙනාට පැහැදිලි කළා. දැන් මෙහෙම යනකොට කොතනද සීමාව? දැන් මට කියන්නකෝ 45 පැනලා ආවොත් මොකද කරන්නේ?
ප්‍රශ්නට මම උත්තරයක් දෙන්න ඕනේ නේ. ඔබතුමා මෙහෙමයි, මේක සුවිශේෂී අවස්ථාවක් විදිහට අපිට සලකන්න වෙනවා ගරු ඇමැතිතුමනි. අර මේ දයාසිරි ජයසේකර ඇමැතිතුමා කිව්වා වගේ මොකද මේ අයව උගන්වන්න දාලා පුහුණුවකුත් දීලා තියෙනවා. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. රජයේ මුදල් වැය කරලා මේ අයට පුහුණුවකුත් ලබා දීලා.
බලාගෙන හිටියා මේ නියෝජ කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් මෙතන පළාත් පාලන අපේ අගමැතිතුමාත් ඉන්න හින්දා දැන් අපි දන්නවා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවන්න
ගරු මන්ත්‍රීමා
ඒක තමයි මේ වැදිරි කරගන්න දින නියම කළා තියෙන්නේ. නමුත් පළාත් පාලන ආයතන මොකවත් විසිරුවා හැරලා නැහැ. දැන් පළාත් පාලන ආයතනවල විසිරුවා වීමේ ගැසට් නිවේදනයේ දින තියෙන්නේ මාර්තු මාසේ 18 වෙනිදා. එතකොට දැන් මේ පළාත් පාලන ආයතනවල ඉන්න උදවිය මේ නාම යෝජනා දීලා අනිත් එක පළාත් පාලන මැතිවරණය මාර්තු 18ට කලින් පවත්වන්නත් ඕනේ. එතකොට දැන් සමහර උදවිය ඒගොල්ලෝ ඉන්න මන්ත්‍රීවරු හැටියට තමයි මේකට තරඟ කරන්නේ. අනිත් පැත්තෙන් පළාත් පාලන ආයතන විසිරුව ඇරලා නැහැ. ඒ හින්දා ගරු කතානායකතුමනි, මේ පළාත් පාලන ඇමතිතුමා ඉන්න හින්දා මම දන්න විදිහට මෑත ඉතිහාසයේ ඒ කියන්නේ පළාත් පාලන ආයතනයක් විසිරුවා හරින්නේ නැතුව මේ ඡන්දයක් පවත්වන පළවෙනි වතාව කියලා මම දන්න විදිහට මේ පෞගිය කාලේ පුරාම අපි දන්න විදිහට වෙලා තියෙන අවස්ථාව. ඒ හින්දා මේ අගමැතිතුමා මේකේ ඇමතිවරයා හැටියට මේ පිළිබඳව තිබෙන තත්ත්වය ගැන එතුමාගෙන් අපි පැහැදිලි කිරීමක් කරගන්න කැමති.
කතානායකතුමනි, මැතිවරණ කොමිසම විසින් ඊයේ දිනේ තමන්ට තියෙන බලතල ප්‍රකාරව මැතිවරණයේ නාම යෝජනා කැඳවලා තිනවා පළාත් පාලන ආයතනවල. ඒ අනුව අද දිනේ සිට එම ආයතනවල නාම යෝජනා පත්‍ර ලබා ගැනීම සඳහා අප මුදල් තැන්පත් කරගෙන යනවා. ඊට පස්සේ නාම යෝජනා පත්‍රය නිකුත් කරනු ලබනවා. මේ පිළිවෙත අනුව මැතිවරණ කොමිසම තමයි තීරණය කරන්නේ ආයතනයේ කාලය ගැන. නමුත් සියලු ආයතනවල කාලය සභාවල් මාර්තු මාසේ 20 වෙනකොට හමාර වෙන එක පමණයි තවම තියෙන ගැසට් නිවේදන. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ මැතිවරණ කොමිසමට අයිති ප්‍රශ්නයක්. මම ඉතාම උනැකමින් සඳහන් කරන්න ඕනේ සැකයන් නැති කරගන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ මොහොත වෙනකොට කළුතර අප මුදල් තැන්පත් කරමින් යනවා. ඒ නිසා ඔබතුමාලා එක පිටිපස්සෙන් වැඩ කරගෙන යන්න.
සාත බණ්ඩාර මැතිතුමා.
ගරු නියෝජකතානායකතුමනි මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සමේ පාර්ලිමේන්තුවේ
සාකච්ඡා කළා. මයික් එක දීලා තියෙනවා
එතුමාට. ඒ නිසා වැදගත් කාරණයක් මම මතු කරන්න කැමතියි විශේෂයෙන්ම ගරු නියෝජකතානායකතුමනි ආණ්ඩුකම් ව්‍යවස්ථාව මේ අපේ උත්තරීතර පාර්ලිමේන්තුව තමයි සම්මත කරලා තියෙන්නේ. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් අපි පළවෙනි කොටම කියලා තියෙනවා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට සුරක්ෂිත කිරීමේ වක්කීම රජයට තියෙනවා කියලා. ඒ වගේම අනිකුත් ආගම් වලටත් අවශ්‍ය ඒ ප්‍රවර්ධනය ඒ වගේම ඒ අවශ්‍ය සියලු සහයෝගයන් රජය විසින් ලබා දිය යුතුයි කියලා. ඒ නිසා අපේ රට තුළ කිසිම ආගමික සංහිඳියාවට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. පසුගිය කාලවල LTT ත්‍රස්තවාදී කාලෙත් සීමා බෝධියට ගහද්දිත් අපේ දළදා වහන්සේ වැඩ සිටින එතෙන්ට බෝම්බ ගහද්දිත් සිංහල ජනතාව බෞද්ධ ජනතාව කුපිත වුණේ නැහැ. නමුත් මේ වෙනකොට මේ නිර්රාගමික කියාගන්න නිර්පාක්ෂික කියාගන්න විවිධ කණ්ඩායම් මන් දන්නේ රාජ්‍ය නොවන සංවිධානද මොන කොහේ ඉඳන් ආපු අයද කියලා. නමුත් මේ අය අපේ රට තුල මේ ආගමික සංහිඳියාවට බරපතල පහරක් එල්ල කරනවා. අපේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ තමයි ශ්‍රී දළදා වහන්සේ කියන්නේ. ඒ ස්ථානයට දැඩි ලෙස වාක් ප්‍රහාර එල්ල කරමින් ජනතාව විශාල වශයෙන් කුපිත කිරීමේ වැඩපිළිවෙලක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ක්‍රියාත්මක කරගෙන යනවා. මේක ඉතාම වැරදි. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. ඒ නිසා මේ වෙනකොට අපේ ගෞරවනීය මහා නායක හාමුදුරුවරු ඇතුළු මහා සංඝරත්නය මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. නියපොත්තෙන් කපන්න තියෙන දේවල් පොරවෙන් කපන්න තියන්න එපා. ඒ නිසා කරුණා කරලා මේ රටේ මේ ආර්ථික වශයෙන් අපි යම් පසුබෑමකට තාවකාලික ඇතුණු වෙනව කතාවක්. හැබැයි මේ ආර්ථික පසුබෑම මුල් කරගෙන මේ විවිධ සංවිධාන විවිධ කණ්ඩායම් ඇවිල්ලා මේ රට තුර නැවත අරාජික තත්ත්වයක් ඇතිකරන ආගමික අරාජික තත්ත්වයක් ඇතිකරනවාට අපි අග්‍රාමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා රජයේ හැටියට කරුණා කරලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ පිළිබඳව සර්බල්ලා කටයුතු කරන්න කියලා දැනුම් දෙනවා. ගරු විමල් ඇමතුමා.
ගරු නියෝජකතානායකතුමනි මට කාරණා දෙකක් ඉතාම කෙටියෙන්
කරනවා
අවසර දෙන්න. එකක් තමයි අර මන්ත්‍රීතුමා මතු කරපු කාරණය. ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා රවුලව සුදු රවුලක් තියෙන එක එක දේශපාලන පක්ෂවලට කඩේ යන තුප්පයි මොලේ අමාරුකාරයෝ. ඒගොල්ලෝ දළදා හාමුදුරුවන්ට දැන් අසභ්‍ය වචනෙන් අපහාස කරනවා. දළදා හාමුදුරුවන්ව විශ්වාස කරන්නේ නැත්නම් විශ්වාස කරන්න තියහැට එසේ ඉන්න පුළුවන්. විශ්වාස කරන අයගේ හිතරිද්දන්නේ ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒකට පහර දෙන්නේ ඒගොල්ලන්ට අයිතියක් නැහැ. ඒ නිසා මේ අමනුස්ස මිලේච්ඡ ප්‍රවණතාවයට වැඩෙන්න ඉඩදී යුතු නැහැ. ඒකට එරෙහිව වහාම පියවර ගන්න ඕනේ. ඒක පළවෙනි එක. දෙක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ත්‍රස්තවාදයට විරුද්ධව ගෙන ගිය සටනේ ආබාධිත රණවිරුවෝ ඉන්නවා අභිවංශල ආදී විවිධ ස්ථානවල. ඒ රණවිරුව අතපය නැතුව කන් ඇහෙන්නේ නැතුව ශරීරයේ කොටසක් විතරක් තියාගෙන ඉන්නවා. ඒ අයට දැන් ප්‍රශ්න දෙකක් අලුතෙන් මතු කරලා තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට ලැබෙන වැටුපෙන් දැන් අර අය කරන බද්ද ගහනවා. සමහර රණවිරුවෝගේ 30,000ක් විතර බදු ගහනවා කපා ගන්නවා. එතකොට මේ මිනිස්සු ණය වෙලා දරුපවුල රකබලා ගන්න තියෙන වැටුප ආණ්ඩුව මේ ගහපු හැමෝටම ගහපු බද්දෙන් මේ මිනිස්සු කොතුල් වෙලා ඉන්නවා. එකක් පළවෙනි එක කරුණා කළා අපි කාට ඒ බද්ද ගැහුවත් අර ආබාධිත රණවිරුවන්ට ඒ බද්ද අයින් කරන්න. ඒ අයගේ වැටුප ඒගොල්ලන්ට සම්පූර්ණ ලැබෙන්න ඉඩ දෙන්න. දෙක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙක තමයි ඒ අය හිටියේ දැන් අභිමන්සල කියලා තියෙනවා. අපි හිතමු දැන් අනුරාධපුර පැත්තට ආශ්‍රිත රණවිරුවෝ නම් ඒ පැත්තේ අභිමන්සලේ හිටියේ. තිස්සමහරාම පැත්තට කට්ටේ හම්බන්තොට පැත්තට ඒ පැත්තේ හිටියේ. දැන් කරන්නේ ඒ අයව මේ දැන් හමුදා ප්‍රධානීන් කියලා තියෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡාවල ප්‍රතිඵලයක් නිසා දැන් ඕගොල්ලෝ අපිට ගෙනියන්න වෙනවා අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් ගමට කිට්ටුව හිටපු අභිමන්සලේ හිටපු රණවිරුවන්ව ආබාධිත රණවිරුවන්ව වෙන පළාතකට ගෙනියන්න හදනවා. ඒක කරන්න එපා. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලනවා කාට බද්ද අර වැටුපට බද්ද ගැහුවත් ඒ ආබාධිත රණවිරුවන්ව ඒකෙන් නිදහස් කරන්න. ඒ ආබාධිත රණවිරුවන්ව ඒ ඉන්න තැනින් වෙන තැන් වලට ගෙනියන එක නවත්තන්න.
ඔබතුමාගේ කතාව ඉවරනකන් ඉන්න ඔබතුමා කලබල වෙන්න එපා. එහෙම බලපෑම් කරන්න එපා මූලාසනයට. ඔබතුමා එළියෙන්ද ලැබිලා එකසරේට නැගිලා මයික් එක ඉල්ලපු ගමන් දෙන්න මූලාසනේ යටත් වෙන්නේ නැහැ. ගරු අධිකරණ ඇමතුමා.
ගරු නියෝජ්‍ය
ගරු අධිකරණ ඇමතුමා.
නායකතුමනි
ඔබතුමාට දෙන්නම් අවස්ථාව. ඔබතුමා කලබල වෙන්න එපා ඉන්න.
ගරු නියෝජ්‍ය
කරමතුම පැහැදිලි කරන්න එතුමා කරනවා.
කරුණා කරලා පොඩ්ඩක් නිහඬ ඉන්න.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න. අහපු ප්‍රශ්නෙට උත්තරය අහගන්න ඕන නම් නිශ්ශබ්ද වෙන්න. මෙතන කෑ ගහන්න එපා. එක්කෙනෙක් දෙන්නේ කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රාජ්‍යමැතිතුමත් ගරු විමල් වීරවංශ මැතිතුමත් මතු කරපු එක කාරණයක් පිළිබඳව පිළිතුරු දීම අපේ ආණ්ඩුවේ වගකීමක්. විශේෂයෙන්ම ශ්‍රී දළදා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකික පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ. ඒක නිසා ශ්‍රී දළදා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත් අයිතියක් නැහැ. මීට පෙරත් ඔබ්සර්වර් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙක් ඔයගේ කතාවක් ඔබ්සර්වර් පුවත්පතේ පළකිරීම නිසා 2003 වසරේ මම ඒ ලේක් හවුස් එකේ ඔබ්සර්වර් නියෝජ්‍ය කතෘවරයා තනතුරෙන් නිරපුවා. මම කළමනාකාර අධ්‍යක්ෂකවරයා විදිහට ඒ පිළිබඳව ඔහු අධිකරණයේ සහාය පැතුවත් අධිකරණය අපි ගත්ත තීන්දුව නිවැරදි කියලා සනාථ කරා. මේ රටේ දේශපාලච්චින්ට වඩා ජනතාව තරමක් ඉදිරියට ගිහිල්ලා මේ වන විට ජාතිය ආගම් ભેදයකින් භාෂා ભેදයකින් තොරව ජනතාව තුළ විශාල සංහිඳියාවක් ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ජනතාව අදහන බෞද්ධ ධර්මය, Hindu ආගම, ක්‍රිස්තියානි කතෝලික ආගම්, ඒ වගේම ඉස්ලාමීය ආගම්, මේ ආගම් සියල්ල පදනම් වෙලා තියෙන්නේ අවිහිංසාව සහ අන්‍යයන්ට ගරු කිරීමේ පදනම මත. අපි ඒක රැක ගන්නට ඕන. ඒක නිසා පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල අමරසිංහ කියන තැනැත්තෙක් ඉතාමත්ම ම්ලේච්ඡ විදියට, ඉතාමත්ම නිඳිත විදියට දළදා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහසංගරත්නයේ බෞද්ධ ජනතාව නපෙත් හිත් සෑහෙන්න පෑරලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා. ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් නිසා මම මිත්‍යා දෘෂ්ටිකයෙක් තමයි කියලා ඔහුට කියා ගන්න අයිතිය තියෙනවා. ඒකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඔහු හිතනවා නම් ඔහු මන්දබුද්ධිකයෙක් කියලා ඔහු මන්දබුද්ධිකයෙක් කියා ගන්න ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නැහැ. හැබැයි මේ අපේ රටේ තියෙන ආගමික සහජීවනය විනාශ කරන්න මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා එක් යම් කිසි තන සංවිධානාත්මක විශේෂයෙන් අපිට හිතනවා මේ සංවිධානාත්මක කල්ලියේ පෞගේ කාලේ අපි දැක්කා අපි අනුමත කරන්නේ නැහැ, මහා සංඝරත්නය අනුමත කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් නොමනා විදියට හැසිරුණා. ඒ පිළිබඳව අපිත් කනගාට වෙනවා. අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ හේතුව නිසා විශාල වශයෙන් මේ රටේ ඉන්න දහස් ගණනක් සිල්වත් ගුණවත් මහා සංඝරත්නය විශාල අපහසුතාවයකට පීඩාවකට පත් වෙලා ඉන්නවා. මේ සංවිධානාත්මක කල්ලියක් විසින් මහා සංඝරත්නයට මේ කරගෙන යන නිගරුව නිසා ඉතින් අපිට මේ තියෙන කරුණු අනුව පෙනෙනවා පැහැදිලිවම මේ සේපාල අමරසිංහ කියන තැනැත්තා මේ කල්ලිය මෙහෙවන තැනැත්තෙක් බව. ඒක නිසා මම ඔබතුමාට ගෞරවනීය ගරු මන්ත්‍රීතුමාලට දැනුම් දෙනවා. අපි මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්ති යටතේ යම්කිසි ආගමික විශ්වාසයකට ආගමික දෙයකට ස්ථානයකට යම් කිසි තැනැත්තෙක් අපහාසාත්මක වෙන විදියට කටයුතු කරනවා නම් ඒ ලබ්ධිය පිළිබඳව විශ්වාසය තියෙන ජනතාවගේ හදපෑරෙන විදියට කටයුතු කරලා තියෙනවා නම් දඬනීය වරදක් ඒකෙන් දඬුවම් දෙන්න ඕනේ කියලා. ඒ වගේම ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔන් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් ICCPR Act No. 56 of 2007 මේ පාර්ලිමේන්තුව අපි එකතු වෙලා මේ සම්මත කරපු පනත අනුව යම්කිසි ආගමකට යම්කිසි විශ්වාසයකට ආගමික ස්ථානයකට මේකෙන් කියන්නේ නැහැ බුදු දහමේ තිබෙන පන්සල් විතරයි කියලා. සියලුම අනිකුත් සියලුම ආගම්වලට අයිති ඒ ආගමික විශ්වාසයන්ට ආගමික ස්ථානවලට ආගමික දේපලවලට හානිවන ආකාරයට කටයුතු කිරීම, හිත් පෑරෙන විදියට කටයුතු කිරීම, අවතක්සේරු වෙන විදියට කටයුතු කිරීම, ඒ සඳහා එවැනි දෙයක් සිදුවීමට අනුබල දීම සාපරාදී වරදක්, වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්. ඒක නිසා ගරු කතානායකතුමනි, අපි ආණ්ඩුවක් විදියට පැහැදිලිව කියනවා මේ මිත්‍යා දෘෂ්ටික ලෙස කටයුතු කරමින් බුද්ධ ශාසනයට අපහාස කරමින් බෞද්ධ ජනතාවගේ හිත් පෑරෙන විදිහට කටයුතු කරලා මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්න හදන මේ 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 තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.
හරි බොහොමයි මරික්කාර මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමා තමයි අධිකරණ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සංහිඳියාව ක්‍රියාත්මක කරන්න එතුමා මැදිහත්වීම. ඒ වගේම ඡන්දයට බාධා කරන්න නැහැ කිව්වා. ඒකටත් ස්තුතිවන්ත වෙනවා. දැන් අකිලතිතුමා කිව්වා දැන් මුජිබර් රහමාන් මන්තුමා අහපු ප්‍රශ්නට දැන් අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ඡන්දය තියන්න ඕන.
එතුමා
පළාත් සභා පළාත් පාලන ඇමතිවරයා හැටියට ඔබතුමාට බලය තියෙනවා ඇත්ත උමනා තියෙනවා මේක විසිරුවන්න.
හරි බොහොම ස්තුතියි. දැන් ඔය කාරණය සම්බන්ධව මේ පාර්ලිමේන්තුව කතා කරා. කිරියල්ල මැතිතුමා
මම ඔබතුමාගේ උදේ වෙලාවක් ඉල්ලුවා.
ඔව් ඒක තමයි ඒක තමයි.
වෙලාව මම දැන් ගන්නම්. මේ මානායක ස්වාමීන් වහන්සේලා කනස්සල පළ කරලා තියෙනවා විශේෂයෙන්ම ව්‍යාජ දළදා වාලිකාව කුණෑග ප්‍රදේශයේ ආරම්භ කළා ආධාර එකතු කරනවා. ඒ වගේම අර සේපාල අමරසිංහ මැතිතුමාගේ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම මට ලැජ්ජයි. මම සභාවට කියන්න කැමති වචන සෙට් එක. එතුමා YouTube එකේ පාවිච්චි කරලා තියෙන වචන සෙට් එක උමුලා හැමෝටම කියන්නේ ඔය අපි බය නැහැ කිව්වා කියලා උඹලට අපිට මුකුත් කරන්නවත් බෑ. කොහෙත්ම බෑ. උඹලට අපි දිගටම පහර දෙනවා. කරන්න පුළුවන් දෙයක් කරපන්. ඉතාමත් අසභ්‍ය වචන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ සාස්ත්‍රාවක සභාපතිවරයෙක්. ආණ්ඩුවේ ගෝලෙක්. ආණ්ඩුවේ සභාපතිවරයෙක්.
හරි ගරු මේ බණ්ඩාර මැතිතුමා ඔබතුමා උදේ මේ කාරණය සම්බන්ධව මූලාශ්‍රය දැනුවත් කරා.
අරු නියෝජ්‍ය කතානායකතුමා අද උදෑසනත් මම ඔබතුමාට මේ පිළිබඳව කතා කළ අවසරය ඉල්ලුවා. මේක නම මතක් මතු කරන්න කාරණාව ඔබතුමා හොඳ දන්නවා. අද අතිගරු ජනාධිපතිතුමාට අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ, ඒ වගේම මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ, ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ දියවන් නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මේ තුන් තිදෙනාම එකතුව මේ පිළිබඳව ජනාධිපතිතුමාට ලිපියක් නිකුත් කළා තිබෙනවා. පැහැදිලිව ඒකේ සඳහන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නැමැත්තකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බව තොරතුරු දැනගැනීමට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල අමරසිංහ නැමැත්තක බුද්ධා මහා ශ්‍රී දළදා මහන්සියට අපහාසන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල පතුරවනවා කියලා තියෙනවා. අපි කියන්නේ මේ අයගේ දේශපාලන භාවිතාව මොකක් වුණත් මේක අපේ රටේ නීතියට එකඟ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අන්තර්ජාලය පාවිච්චි කරලා මේ විදිහට දළදා වහන්සේට කරන අපහාසය, බුදුදහමට කරන අපහාසය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික කොටගෙන ගුරු කොටගෙන මේ අයට විරුද්ධව නීතියෙන් දැන් පුළුවන් උපරිම දඬුවම ලබා දෙන්න රජය කටයුතු කරන්න කියලා දැඩි ඉල්ලීම කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී දළදා වහන්සේට ගෞරව කරමින් මේ ප්‍රකාශයක් කර පුද්ගලයා සාස්ථාවක සභාපතිවරයෙක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ හිටියා කියලා කිව්වා. එහෙම ඉඳලා අපි දන්න තරමින් එහෙම කිසිම සාස්ථාවක ඉඳලත් නැහැ. කිසිම අපිත් එක්ක මේ ආණ්ඩු පාර්ශ්වයේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණෙත් නැහැ. මා දන්න විදියට ඔහු අරගලයේ ඉඳපු කෙනෙක් කියලා තමයි අපි නම් දැනගෙන තියෙන්නේ. ඒ නිසා ඔබතුමා එහෙම කියනවා නම් ඒ නම මොන සාස්ථාවේද, කොයි කාලෙද හිටියේ කියලා ඉදිරිපත් කරන්න.
හරි බොහොමද
අසත්‍ය චෝදනා ඉදිරිපත්
කරන්න. විමල් වීරවංශ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක මේ ඔය
තමයි කතාව.
සේපාල අමරසිංහ කියන සුදු රැවුල්කාරයා ඔය රැඩිකල් අනාගමික ඔය
ඒ කාර්යයේ සම්බන්ධ
ඒ කට්ටියට ඕන බුදුදහම පිළිගන්න මිනිස්සුන්ගේ හිත් පෑරෙන විදියට පහර දෙන්න. එයාගේ දේශපාලන මත තියෙනවා වෙන වෙනම. ඒ නිසා කරුණා කරලා මේ රැඩිකල් අනාගමිකයෝ ඉන්න පුළුවන්. හැබැයි අනාගමිකයන්ට අයිතිය නෑ ආගමක් විශ්වාස කරන මිනිහාගේ හිත රිද්දන්න.
හරි.
අනාගමිකයෝ විදිහට ඉන්න.
බොහොම ඉස්සෙල්ලා.
ඒකට අයිතිය නෑ විශ්වාසයන්ට කරහන්න. දළදා හාමුදුරුවෝ කියන්න. ඒ පාප එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ තියෙන්න ඕනේ නෑ. මේක පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්.
හරි බොහොම ඉස්සෙල්ලා. ගරු මන්තුමා, ඒ කාරණය සම්බන්ධව විජේදාස ඇමතුමා ඔව් කියන්න ඔබතුමා කිය.
ඔබතුමාත් අනාගමිකයෙක්ද?
නෑ ඔබතුමාට පේනවාද
එහෙම? මේ කිනුට? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා කරුණා කරලා මේ ප්‍රවණතාවයට වැඩෙන්න දෙන්න එපා. ආණ්ඩුවේද විපක්ෂයේද කියලා අදාළ නැහැ. මේ රටේ මේ දළදා හාමුදුරුවෝ රැකබලා ගැනීම තමයි රාජ්‍යත්වයේ ප්‍රධාන වගකීම.
ඒකට කුණු හරපෙන් බයින්න පුළුවන් නම් මේ එහෙම ඉඳ දෙන්න උනොද? ඒ නිසා කරුණා කරලා ඒක ඉඳ දෙන්න එපා. ඒක ඉඳ දෙනවා නම් අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳලා වැඩකුත් නැහැ. දෙක මං මතු කරා රණවිරු ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්නයක්. මට කවුරුවත් උත්තර දුන්නේ නැහැ. අගමැතිතුමා හරි කවුරුවත් කව උත්තර දෙන්නේ නැත්තේ. ඒ මං කාරණා දෙකක්. ඒ අයගේ වැටුපඩ ගහපු ටැක්ස් එක ගැන මං කියලා තියෙනවා. ඒක කරුණා කරලා ඒගොල්ලෝ ඒක නිදහස් කරන්න. දෙක ඒගොල්ලෝ තනින් තැනට ගෙනියන්න එපා. ඉන් දැනට ඉන්න තැන්වලම ඉන්න දෙන්න. ඒක කරුණා කරලා ඔබතුමා උත්තරයක් දෙන්න.
බොහොම සිතේ ගරු අගමැතිතුමා.
ගරු විමල් වීරවංශ මහත්මයා නගපු කාරණා දෙක තුනටම උත්තර ලැබුණා. මේ කාරණේ ගැන ඔබතුමා නගපු කාරණේ මුදල් අමාත්‍යංශය විසින් සලකා බලනු ඇති. මේ බදු නීතිය අදනකොට පොදුවේ සෑම දිනකට බලපාන්නයි හදන්නේ. නමුත් විශේෂත්වයෙන් ඉවත් කළ යුතු කණ්ඩායම් ඉවත් කිරීම ගැන ඔබතුමාගේ අදහස අපි දන්වමු.
දොලේවන්ත මහත්මයා එක්මනේ ඔබතුමාගේ කාර්යයෙන්.
නියෝජක තනකතුමනි, අවසාන වශයෙන් මන්ත්‍රීවරු ගණනාවක් මගේ නමස්සඳහන් කරා. මේ කාරණේ අවසාන වශයෙන් මම ආපහු මේ කාර්ය දිගට ගෙනියන්නේ නැහැ. කාරණා දෙකක් තියෙනවා. එකම පළවෙනි කාරණේ තමයි අපි සීලුම දෙනා. මේ මැතිවරණය නොමැති වුණත් තරුණයෙක් කැරියට තරුණයන්ට අවස්ථාව දෙන්න අපි සිළු දෙනා එකහුව වෙලා පුළුවන් තරම් ඉක්මනින් මේ 125 තරුණයන්ගේ අවස්ථාව අවුරුදු 35 125 තරුණයන්ගේ අවස්ථාව උදා කර ගන්න
අවශ්‍ය
ඊළඟ කාර්යයේ පැහැදිලිවම මේ CCPR එක යටතේවත් මේ අමරසිංහ කියන පුද්ගලයා සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් අධිකරණේ කරුණු වාර්තා කරලා, මොකද මම බෞද්ධ කැරියට හරිම හිත් වේදනාවෙන් ඉන්නේ. මේ කියන තත්ත්වෙම ඇති මොහු සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් නීති ක්‍රියාත්මක කරන්න කියලා කාරණේ කියන්න කැමැති.
ඔව් ඩයනාගමගේ මැතිනේ.
ගරු කතානායකතුමා, මේ මොන පාලද මම දන්නේ නැහැ. මේ වගේ පාලලා ගොඩක් මේ YouTube වල මේ වගේ හදලා තියෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න, මේගොල්ලන්ට තියෙනවා මේක පිටිපස්සේ ලොකු අදහසක්. ඒක තමයි පිට රටවල් වල asylum ලබා ගන්න. මේකෙන් කීප දෙනෙක් මේ වැඩේ කරන්නේ. එක්කෙනෙක් දැනටමත් රට දාලා ගිහිල්ලා asylum අරගෙන තියෙනවා. මේ විදිහට YouTube හදාගත්ත කෙනෙක්. මේ විදිහ තමයි ඔය ඉන්න කට්ටිය ඔක්කොම දැන් හදන්නේ. රටින් යන්න ක්‍රමයක් හොයාගන්න මේකට asylum. ඒ වගේ asylum ඉල්ලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ගහන්න පුළුවන් සියුම්ම තැනට තමයි මේ පාලද කවුද කියන මේ මිනිස්සයා කරලා තියෙන්නේ. ඉතින් මේකට විරුද්ධව අපි action එකක් ගත යුතුමයි. ගන්න action එක කෙසේ වෙතත් මම කියන්නේ මේ රටෙන් පිට වෙන්න බැරි වෙන විදිහට ඇක්ෂන් එකක් ගන්න ඕන මේ සියලු දෙනාට.
කොහොමද සිතියෝ? බණ්ඩාර මහත්මයා ඔබතුමා මොකක්ද කරන්නේ?
අනේ, ගරු නියෝජ්‍ය කතානායකතුමා, අධිකරණ අමාත්‍යතුමාගේ මම මේක අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
පරිදි මේ පුජ්‍යලයාව මේ විදිහට ඔය දලදාව කියන අපි බය නැහැ කියන ප්‍රකාශයේ මතම පදනම් වෙලා ඔහු අත්අඩංගුවට ගන්න බැයිද වහම?
හරි, බොහොම සිතියෝ.
හරි.
අධිකරණ මහත්මයා එතුමාගේ ප්‍රශ්නෙත් එක්කම උත්තර දෙන්න. අනු කුමාර මහත්මයා.
ගරු කතානායක, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපේ රට එක වෙලාවකදී ජාතිවාදී යුද්ධයකට පැටලීලා තිබුණා.
ගරු මන්ත්‍රීතුමා, කෙටියෙන් කාරණාව පැහැදිලි කරන්න. දැන් ලොකු වෙලාවක් ගත වෙලා තියෙනවා.
විශාල ගැටුමක් ඇති වෙලා ලේ වැගිරීම සිද්ධ වුණා. නැවත ආගමික ගැටුම් නිර්මාණය වුණා. ඒකත් අපේ රට ඇති තරම් ලේ ඇලෙන තත්ත්වයක් මතුවලා තිබුණා. මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජන අතර ගැටුම් හදාගෙන හරි, ඒ වගේම විවිධ ආගමික බෞද්ධ ධර්මයේ, හින්දු ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, කතෝලික ධර්මයේ අදහන ජනතාවන් අතර ගැටුම් නිර්මාණය කර ගැනීමෙන් නෙවෙයි. ඒ නිසා විටින් විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි අවස්ථාවන් නිර්මාණය වෙනවා. විවිධ කණ්ඩායම්වලට උත්සාහයක් තිබෙනවා විවිධ වර්ගයේ මූලධාර්මික ගැටුම් නිර්මාණය කරන්න. ඒ නිසා රජයක් හැටියටත් ජනතාවක් හැටියටත් අපි සැලකිලිත භාජනය කරන්න ඕන. මෙවැනි වර්ගයේ අන්තවාදී ප්‍රකාශයන් ගැටුම් හරහා සමාජයක් විශාල අනතුරකට ලක්වීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ හැම දෙනාගේම වගකීමක් තිබෙනවා. එවැනි තත්වයකට මුහුණ නොදී, එවැනි තත්වයකට ඉඩ නොදී මේ පාලනය ගෙන යම් වගකීමක් තියෙනවා කියලා අපි හිතනවා.
ගරු අධිකරණ මහත්මයා,
නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව කරුණු මතු කරපු සියලුම ගරු ඇමතිතුමාලට සහ මන්ත්‍රීතුමාලට. මේක ජාතික වශයෙන් ඇත්ත වශයෙන්ම රට ලේ විලකට ගෙනියන්න පුළුවන්, රට අරාජික තත්ත්වයකට පත් කරන්න පුළුවන් කාරණයක්. අපි දන්නවා පෞගිය දවස්වල පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙක් ඉතාමත්ම බ්ලේජ්ජ විදියට පහර දීලා ඝාතනයට ලක් වුණා. මොකද ඔහුට විරුද්ධව චෝදනාවක් තිබුණා ඒ ආගම විවේචනය කරයි කියලා. අපි දන්න එක කරාද නැද්ද කියලා. හැබැයි අපි ස්තුතිවන්ත වෙනවා ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමා හරියට නීතිය ක්‍රියාත්මක කරලා ඒ තැනැත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරා. ඉතින් මේ වගේ සිද්ධියකදී කරු කතානායකතුමනි, එක මිනිහෙකුට දෙන්නෙකුට පුළුවන් රටක් ගිනි තියන්න. මේ ආගමික මතවාද කියන ඒවා ඒ තරම්ම සංවේදී. ඒක නිසා මේ වගේ වගකීමෙන් තොර දුෂ්ට පාපිෂ්ඨ මිනිස්සු විසින් මේ සමාජය නැවතත් ගිනි තියන්න උත්සාහ දරනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිම දඬුවම් දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි තේරුම් ගත යුතුව තිබෙනවා අද මේ රටේ මහජනතාව විදිහට එදා තිබුණට වැඩිය අද බොහෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ජාති ආගම් භාෂා ભેදවලින් තොරව මේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ කියන මතයේ අති බහුතරයක් මේ රටේ 99%කට වැඩිය ජනතාව ඉන්නවා. ඒ වගේම අපි සංහිඳියා ව්‍යාපාරය ඒ ව්‍යාපෘති සියල්ල ඉතා සාර්ථකව කරගෙන යනවා. උතුරේ පීඩාවටපත් වෙලා තිබුණු පීඩණයට මානසික කම්පණයටපත් වෙලා හිටපු ද්‍රවිඩ ජනතාව පවා සමග අපි එකට එකතු වෙලා ඒ සහජීවන වැඩපිළිවෙල සංහිඳියා වැඩපිළිවෙල මේ සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වගේ අවස්ථාවකදී රට නැවතත් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව තිබෙන අකමැත්ත විරෝධය නිසා මේ වගේ දූෂිත සිතුවිලි වලින් පිරුණු සමාජය කෙරෙහි වෛරයෙන් පෙළෙන කීප දෙනෙක් මේ කටයුතු කරගෙන යනවා. හැබැයි අපි වගකීමෙන් කියනවා ඒ උද්දීපනයට ඒ සියලු දෙනාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.
හරි බලමු ඉතින්.